ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
කලක මන්ත්‍රීතුමා අම්බම් 11ක් තිබ්බා.
දැන් ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්
තියෙනවා. ගරු මූලාසනේ ගරු සභාපතිතුමනි, ජාතික සංවිධානය පිළිබඳව සහ ආපදා කළමනාකරණ කාර්ක සභාවේ වැසියශය ගන්න අවස්ථාවේදී අදහස් ප්‍රකාශ කිරීම ලැබීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. මුලින්ම මට පෙර අපේ කතා කරපු සහෝදර මුජිම රවුමාන් මන්ත්‍රීතුමා කිව්වා සිරිලියට සල්ලි ගත්තා, LTN එකට සල්ලි දුන්නා, මේ ආදිවාසීන් හොරකම් ගැන තමයි කතා කරේ. අද හොට්ම නිවුස් එක මේ වෙනකොට උණු උණු කැවුම් වගේ යන්නේ බැදුම් කර සිද්ධිය සම්බන්ධව. ඒ මුලින්ම පිළිබඳව මුලින්ම ඔබතුමාගේ නායකයාගෙන් මේ පිළිබඳව ඔයලා බලන්න පරණ දේවල් ලවුසන් ඉස්සල්ලා. පරණ මේක අලුත් මතේ මේව ඔයලා බලන්න. ඊට ඉස්සල්ලා කතා කරා ඔබතුමා සල්ලි දුන්නා කියලා දෙමළ සම්දානයට, අපි කිය LTT සංවිධානයට දෙමළ සම්දානයට ඊයේ පෙරේ සල්ලි දුන්නා ඔබතුමාලා, ඒක වෙනම කතාවක්. හැබැයි LTT එකට සල්ලි දුන්නා කියලා ඔබතුමාලාගේ පක්ෂේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 1990 මැයි මාසේ 20 වල ලුතිනල් කර්නල් වැදිගේ මහත්මයාට T-56 පතුරන් කීයක් දුන්නද, ආයුධ කීයක් දුන්නද, එව්වා දීලා තමයි මුලින්ම සංවිධානය ඇති කරන්න ඉස්සලා ඔබතුමාලාගේ නායකයව ඝාතනයට ලක් වුණේ. ඒක වෙනම කතා කරමු. අද මේ සංවිධානය පිළිබඳව කතා කරන බොහොම හොඳයි. අපි ආසයි මේ සංවිධානය 1948 නෙමේ 1818 පෙර ඉඳන් 1529 මේ ආකාරයට මේ රටේ ජාතිවාදය ජාතිභේදය විටින් විට ආවා. 1818 දී කැප්පැටිපොළ 18 දී කැරැල්ල කරනකොට දෙමළ ජනතාවව අරගෙන නැවත ඒ යුද්ධය ඒ කැරැල්ල මර්ධනය කරන්න ප්‍රයෝජන ගත්තා. ඒකම ඊට පස්සේ ගත්තයින් පස්සේ නිදහසෙන් පස්සේ බණ්ඩාරනායක මහත්තයා ඇතුළු මේ දක්වා නායකින් රාජ්‍ය රටේ අගමැතිවරු විශාල ප්‍රමාණයක්, ඒකම ජනාධිපතිවරු විශාල ප්‍රමාණයක් මේ රටේ ජාතික සංවිධානය ඇති කරන්න උත්සාහ කරා. මේ ජාතික සංවිධානය ඇති කරන්න ගිහිල්ලා මේ රටේ ත්‍රස්තවාදී ඉවත් කරන්න ගිහිල්ලා මොකද උනේ? සමහර රාජ්‍ය නායකයන්ට ජීවිතක්ෂයට පත් වෙන්න වුණා. රාජ්‍ය නායක තමුන් වහන්සේලා පක්ෂ විශාල නායක ප්‍රමාණයක් ඝාතනයේ ලක් වුණා. ඒකම සිංහල දෙමළ සිංහල නායකයන් පමණක් නෙමේ දෙමළ නායකයන්, ඒකම දෙමළ නායකයන් ගත්තම අමරිතලිංගම් මහත්මයලා, කුමාර් පොන්නම්බල මහත්මයලා, දොරයප්පල අපේ නගරාධිපතිතුමාලව එදා ඝාතනයට ලක් කරා. මේ වගේ දෙමළ සැබෑ නායකින් විශාල ලෙස මේ විසඳුම ලබා ගන්න ගිහිල්ලා ජීවිතක්ෂයට පත් වුණා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ සංවිධානය ඇති කරපු මුල්ම නායකයා, එතුමා දේශපාලන විසඳුම මේ ප්‍රශ්නේ පිළිබඳව ලබා දෙන්න මුලින්ම කටයුතු කරා. නමුත් ඒ ප්‍රතිඵලයක් විදියට ඔහු මේ සඳහා අවතීර්ණ නොවු නිසා යුද්ධමය වශයෙන් මෙම ත්‍රස්තවාදය වැළක්වන්නට කටයුතු කරා. ඒ තුල ඔහු සැබෑවින්ම ඔහු රාජ්‍ය නායකයා බවට පත් වෙලා අවුරුදු 3 මාස කීපයක් ඇතුළත මේ රට ත්‍රස්තවාදයෙන් මුදවලා උතුරු නැගෙනහිරත් කොළඹත් දෙවුන්දරතුඩුවත් පේදුරුතුඩුවත් එකට එක් කරන්න පුළුවන්, මේ සංහිඳියාව ගැන කතා කරන්න පුළුවන් පරිසරය නිර්මාණය කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා ඒ ප්‍රශ්නේ විසඳන්න යද්දී යුද්ධයෙන් ප්‍රශ්නේ විසඳන්න යනකොට එවලේ මොකද්ද වුනේ? මුළු බටහිර අධි රාජ්‍යවාදයම බටහිර ගත්ත සියලු දෙනාම එදා 1800 ගණන් වල විරුද්ධ වුණා. සේම මෙදත් සියලු බටහිර අධි රාජ්‍යවාදීන් විරුද්ධ වුණා. ඒ නොතකා මව් බිමේ ඒකීය භාවය වෙනුවෙන්, අක භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් එතුමා මේ යුද්ධය සැබවීම කරන් ගියා. එයි ප්‍රතිඵල විතරක් නෙමේ, යුද්ධය නිමා කරලා ඔවුන් උතුර ජනතාවට නැගෙනහිර ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දුන්නා. අදටත් දකුණේ ජනතාවට ඒ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ. අද පළාත් අවුරුදු දෙකක් වෙන පළාත් පාලන ආයතන වලට ඡන්ද නැහැ.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 2ක කාලයක් තියෙනවා තව.
අපේ කනක මන්ත්‍රීතුමාගේ වෙලාවෙන් ප්‍රමාණයක් අපිට ගන්න ප්‍රකාශ කරා.
කනක මන්ත්‍රීතුමා ඔබතුමා කාලය දෙනවද?
විනාඩියක් දෙනවා. මගේ විනාඩි 10 විනාඩිය.
ඔබතුමාට මිනිත්තු 7යි තියෙන්නේ.
මේ විදිහට
මිනිත්තු 2ක් දෙනවා
ප්‍රසන්නවරිවා. එතුමා සංවිධානය විතර නෙමෙයි සංවර්ධන ප්‍රජාතන්ත්‍රවාදය මේ රට ඇති කරා. උතුරු වසන්තයේ නැවගිරු උදාණය මේ ආදී විදිහට ගෙනල්ලා අද උදාහරණයක් ගත්තම අද ශස්ත්‍රවාදය විනාශ කරපු නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ආව නිසා තමයි අපේ විපක්ෂ නායකතුමා දෙබල සංධාන නායකයා සම්බන්ධ නාර සම්බන්ධ මහත්මයාගේ විපක්ෂ නායකම අද ගන්න පුළුවන් උනේ කහගෙන්වත් බලපෑමක් නැතුව හානිකම් දීමක් නැතුව නැතිනම් අද වේලුපිල්ල ප්‍රභාකරන් හිටියනම් අද ඔහුට ඒ අද විපක්ෂ නායකම ගන්න වෙන්නේ ප්‍රභාකරන්ගෙන් අහලා අද ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුණා නෙමේ විශාල දැවැන්ත මේ රටේ දැවැන්ත සංවර්ධනය කරා ගෙනිච්ච අද නමුත් ප්‍රශ්නයක් තිබෙනවා මේ කාලේ තිබුණ නැති හින්දා ජනතාවත් එක්ක විනුබඳව සංහිඳියාවේ ප්‍රශ්නයක් යම් යම් අඩුපාඩුකම් වුණා නමුත් කාලේ තිබ්බනම් යුද්ධ විවර කරා සේම ඒ ප්‍රදේශයේ සංවර්ධන ඇති කරා සේම අද වෙනතරත් උතුරු නැගෙනහිර සංවර්ධනය කතා කරනවා මන්නාරමේ දිගේ මඩ යාපනයට යන පාරේ බෝකු දෙකයි තියෙන්නේ පාලම් දෙකයි තාම මේ සංහිඳියාවේ ආණ්ඩුවට ඒ පාලම් දෙක හදාගන්න බැරි වුණා මේ පොතුවිල්ලරා යන මේ පාරේ ඉතින් අද ඕක තමයි මේ රටේ සංවිධාව මම කියන්නේ මේ ආදි වශයෙන් විශාල සංවර්ධනයක් ඒ කොටි සසවාදී 12000 වසර 3ක් ඇතුළත පුනරුත්ථාපනය කළා නැවත පදිංචි කිරීම කටයුතු කළා උතුරු දුම්රිය මාර්ගයේදී කිරීම කටයුතු කළා ආ ආගමික සිද්ධාස්ථාන පස්වාදීන් විනාශ කරපු ආගමික සිද්ධාස්ථාන සියල්ල ඇති කළා ඊන නැගෙනහිර කුසි කර්මාන්ත සංවර්ධනය ගෙනාවා පාසල් වලට පාසුකම් ටික ලබා දුන්නා අද ළඟම පාසල හොඳම පාසල කරනවා කියලා කිව්වට අද ව්‍යාපනයේ තරුණයන්ට ඒ දරුවන්ට ඒ තත්ත්වයේ පාසල් වල පාසුකම් නැ මේ ආදී බලාගාර මේ ආදී වශයෙන් විශාල
දරු මන්ත්‍රීවරු උදමාන මිනිත්තු දෙකක කාලයක් තියෙනවා
තමයි ඒක විතරක් නෙමේ අද මේ අපි කියන්නේ අපි කියන්නේ අපේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා සිංහල සමාජය හැමදාම දෙමළ සමාජයත් එක්ක කටයුතු කරා මට මතක් වෙනවා 1912 මනින් ආණ්ඩු කාර්යවලයේ සමයේ විවස්ථා සභාවේ 21 දෙනෙක් මන්ත්‍රීවරු පත් කරනකොට එහි එක් පන්දුර දූරය සඳහා මේ සිංහල දෙමළ ප්‍රභු පයන්තියෙන් මන්ත්‍රීවරු තෝරගන්න ලැබුණා අපෙන් එදා ඉදිරිපත් වුණේ දොස්තර මාකස් ප්‍රනාන්දු මහත්මයා එතුමා ගත්තේ ඡන්ද 831යි ඊළඟට දෙමළ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වුණා පොන්නම්බල රාමනාද මහත්මයා 1640ක් අරගෙන ඔව් മന്ത്രി විවස්ථාක සභාවේ മന്ത്രി ධූරයට පත් වුණා අපි හැමදාමත්
ගරු මන්ත්‍රීව අවසන් කරන්න
කැපකිරීම කළා තියෙනවා කැපකිරීමක් නැති තැන සංහිඳියාවක් නැහැ අපි ඒ නිසා අපි සියලු දෙනාම කියනවා මේ රට ඒකීය ශ්‍රී ලංකාව තුළ අපි මේ රටේ සංහිඳියාව ඇති කරලා මේ රටේ යම් යම් අඩුපාඩු තියෙන රටේ ජනතාවට ඒවුන්ගේ අවශ්‍යතාවයන් පරිපාලන කටයුතු සඳහා අපි ලබා දිය යුතුයි කියන එක අප තියෙන
අවසාන කාල මතුවා
සම්ප්‍රන්ත ප්‍රශ්නයක් තියෙනවා නම් ඒව සියලු දෙනාටම තියෙනවා ඒ සඳහා සියලු දෙනාට එහෙමකම් ලැබිය යුතුයි
අවසාන කාල
එකඟයි
බොහොම සුදුයි next honorable ශිවශක්ති ආනන්දනිය 10 minutes honorable ma'am
කෞරව තලමෙ දාංගම් කුරුපිනවරලේ தேசிய கலந்துரையாடல் அமைச்சு தேசிய ஒருமைப்பாடு மற்றும் நல்லிணக்க அமைச்சு தொடர்பாக சில விடயங்களை இங்கே குறிப்பிடலாம் நினைக்கின்றேன் கடந்த ஆட்சி காலத்தில் அரச கர்ம மொழி மற்றும் கலந்துரையாடல் அமைச்சு என்ற பெயரிலே ஒரு அமைச்சு உருவாக்கப்பட்டது அது இன்றைய அரசாங்கத்தால் தேசிய கலந்துரையாடல் அமைச்சு தேசிய ஒருமைப்பாடு அமைச்சு என்ற பெயர் மாற்றம் செய்யப்பட்டது கடந்த அரசாங்கத்தில் இடதுசாரி தலைவர் என்று அறியப்பட்ட கௌரவ வாசுதேவ நாணயக்கார் அவர்கள் அமைச்சராக இருந்தார் இன்றைய அரசாங்கத்தில் தமிழ் மக்களின் உரிமைகளுக்காக தலைநகரிலும் வடகிழக்கு பகுதிகளிலும் குரல் கொடுத்து வரும் கௌரவ மனோகணேசன் அவர்கள் அமைச்சராக இருக்கின்றார் இருவராலும் தங்கள் அமைச்சு பதவியில் வினைத்திறன் மிக்க செயற்பாடுகளை வெளிப்படுத்த முடியவில்லை கடந்த அரசாங்கத்தை போன்றே இப்போதும் தமிழ் பிரதேசங்களில் சுற்று நிறுவனங்கள் கடிதங்கள் சிங்கள மொழியிலே வருகின்றன தமிழ் மொழிக்கான உரிய அங்கீகாரம் இன்றும் வழங்கப்படவில்லை அரசாங்கத்தினால் வைக்கப்படும் பெயர் பலகைகளிலும் அனுப்பப்படும் கடிதங்களிலும் ஏராளமான எழுத்து பிழைகளும் கருத்து பிழைகளும் இருக்கின்றன மீண்டும் மீண்டும் ஆளணி இல்லை ஊழியர்கள் இல்லை என்று சொல்லப்படுகின்ற காரணமானது தமிழுக்கான அங்கீகாரம் திட்டமிடப்பட்டு புறக்கணிக்கப்படுகிறது என்ற சந்தேகத்தையே எழுப்புகின்றது உங்களுடைய அமைச்சுக்கு ஒதுக்கப்பட்ட நிதி எவ்வளவு மற்றும் அந்த நிதியை கொண்டு செயற்படுத்தப்பட்ட வினைத்திறன் மிக்க செயற்பாடுகள் எவை இனவீதாசார் அடிப்படையில் அரசு சேவை நிர்வாகம் முப்படையினர் மற்றும் போலீஸ் ஆகியவற்றில் தமிழர்கள் எத்தனை வீதம் இணைக்கப்பட்டுள்ளார்கள்? அப்படி இணைக்கப்பட்டிருந்தால் குறைந்தபட்சம் மொழி தொடர்பான பெரும்பாலான பிரச்சனைகளுக்கு தீர்வு கண்டிருக்க முடியும். இப்பொழுதாவது அதற்கான முயற்சிகள் எடுக்கப்பட்டுள்ளதா? முன்னாள் ஜனாதிபதி சந்திரிகா பண்டாரநாயக்கா குமாரசங்க அம்மையாருக்கும் தற்போதைய நல்லிணக்க அமைச்சருக்கும் இடையிலான முரண்பாடுகள் நல்லிணக்க செயல்பாடுகளை தாமதப்படுத்த வழிவகுக்கும் இத்தகைய முரண்பாடுகளை விடுத்து ஆக்கப்பூர்வமான செயல்பாடுகளில் ஈடுபட வேண்டும் என்று இந்த சபையிலே கேட்டுக் கொள்கின்றேன். இலங்கை ராணுவத்தால் வலிந்து நிர்மாணிக்கப்பட்ட புத்த சிலைகள் மற்றும் விகாரைகளை நீக்குவதற்கு இந்த அரசாங்கம் முன்வருமா? வடக்கு கிழக்கில் இருந்து தமிழர்களின் காணிகளில் குடியிருக்கின்ற ராணுவத்தை தேவைக்கு அதிகமான நிலை கொண்டுள்ள எமது மக்களின் வாழ்வாதாரத்தை பறித்தெடுக்கின்ற ராணுவத்தினரையும் காலதாமதமின்றி வெளியேற்றுவதற்கு இந்த அரசாங்கம் முன்வர வேண்டும். தமிழ் பேசும் மக்களின் அமோக ஆதரவை பெற்று அமைந்துள்ள இந்த அரசாங்கத்திலும் நல்லிணக்கத்துக்கான முக்கியத்துவம் குறித்து பேசிக் கொண்டிருக்கிற இந்த தருணத்தில் நீதித்துறை உள்ளிட்ட அனைத்து துறைகளும் பாரபட்சமாகவே இருக்கின்றது. திருகோணமலை குமாரபுரத்திலே தமிழர்கள் மீது அவர்களின் வீடு புகுந்து ராணுவத்தினர் மேற்கொண்ட தாக்குதலில் 29 பேர் கொல்லப்பட்டனர். இந்த வழக்கு தொடர்பாக கைது செய்யப்பட்ட ராணுவத்தினர் தமது வழக்கை அனுராதபுரம் நீதிமன்றத்துக்கு மாற்றும்படி வேண்டுகோள் விடுத்திருந்தனர். குற்றம் சுமத்தப்பட்டவர்களுக்கு இருக்கக்கூடிய உரிமையின் அடிப்படையில் வழக்கு அனுராதபுரம் நீதிமன்றத்துக்கு மாற்றப்பட்டது. அரசியல் காரணத்துக்காக கைது செய்யப்பட்டு இதுவரையில் பல வருட காலங்களாக சிறை தண்டனை அனுபவித்து வரும் தமிழ் அரசியல் கைதிகளுக்கு அந்த அடிப்படை உரிமை கூட மறுக்கப்பட்டுள்ளது. பயங்கரவாத சட்டத்துக்குள் வராத ஆவா குழு சந்தேக நபர்கள் பயங்கரவாத தடுப்பு சட்டத்தின் கீழ் கைது செய்யப்பட்டுள்ளனர். அது மட்டுமன்றி யாழ்ப்பாணத்தில் 9 நீதிமன்றங்கள் உள்ள நிலையில் பாதுகாப்பு அச்சுறுத்தல் எதுவுமற்ற சூழலில் அவர்கள் கொழும்பு நீதிமன்றத்துக்கு முன்னிலைப்படுத்தப்பட்டுள்ளார்கள். யாழ் மாவட்ட மேல் நீதிமன்ற நீதிபதி இத்தகைய நடவடிக்கையானது அரசியல் அமைப்புக்கு முரணானது என்றும் சர்வதேச உரிமை சட்டங்களுக்கு எதிரானது என்றும் நீதிமன்றத்திலே தெரிவித்துள்ளார். இவரது கருத்துக்கு இன்று வரை அரசாங்க தரப்பில் இருந்தோ நீதி அமைச்சிடம் இருந்தோ எத்தகைய பதிலும் பெறவில்லை. அரசியல் ஜாப்புக்கு முரணாக இடம்பெற்ற கைது நடவடிக்கையானது முழு அரசியல் நிர்ணய சபையின் கௌரவத்தையும் சீர்குலைக்கின்றது. அரசியல் ஜாப்பை மீறியவர்கள், சட்டத்தின் முன் நிறுத்தப்பட வேண்டியவர்கள், கைது செய்யப்பட்டவர்கள் பிணையிலே விடுவிக்கப்பட்டுள்ளனர். ஆனால் கைது செய்த விதம் அரசியல் ஜாப்புக்கும் சர்வதேச மனித உரிமை சட்டங்களுக்கும் முரணானது. சட்டம் ஒழுங்கு மற்றும் நீதித்துறைக்கு பொறுப்பான அமைச்சர் பதில் சொல்ல வேண்டிய விடயத்துக்கு நல்லிணக்க அமைச்சர் இனி இவ்வாறு நடைபெறாது என தெரிவித்துள்ளார். இது நீதித்துறை மற்றும் சட்டம் ஒழுங்கு துறையின் சுயாதீன தன்மையை கேள்விக்கு உட்படுத்தியுள்ளது. அரசியல் அமைப்பு நிர்ணய சபையின் வழிநடத்தல் குழுவின் தலைமை பொறுப்பேற்றிருக்கும் பிரதமர் அவர்கள் இவ்விடயத்திலே காத்திரமான முடிவுகளை எடுக்க வேண்டும். குருநாகல் மாவட்டத்தில் உணவு விடுதி ஒன்றிலே காவல்துறையினரை வரவழைத்து அவர்கள் மீது துப்பாக்கி சூடு நடத்தியவர்கள் மீதும் சாதாரண குற்றவியல் சட்டத்தின் கீழ் வழக்கு தொடரப்பட்டுள்ளது. அதேபோல் கொழும்பில் நடைபெற்ற பாதாள உலக குழுவினருக்கிடையிலான மோதலில் துப்பாக்கி பிரயோகம் மேற்கொண்டவர்கள் மீது சாதாரண குற்றவியல் சட்டத்தின் கீழ் வழக்கு பதிவு செய்யப்பட்டுள்ளது. இத்தகைய உதாரணங்கள் இன்றைய நல்லாட்சியில் தமிழர்கள் பாரபட்சமாக நடத்தப்படுவதற்கான சிறந்த எடுத்துக்காட்டாகும். அரசியல் கைதிகள், காணாமல் ஆக்கப்பட்டோர், போர்னால் காயப்பட்டவர்கள், அங்கவீனம் அடைந்தவர்கள், முள்ளந்தண்டு பாதிப்பால் உடல் பாகங்கள் இயங்க முடியாதவர்கள், போர்னால் சடுதியாக நிற்கதியாக்கப்பட்டு குடும்ப தலைமையை ஏற்றிருக்கும் பெண்கள், தாய் தந்தை அல்லது இருவரையும் இழந்த சிறார்கள், அழிவிட்ட சொத்துக்கள், உயிரிழப்புகள் ஆகியவை குறித்து இந்த சபையிலே கடந்த 8 ஆண்டுகள் குறித்தும் நாங்கள் இங்கே எடுத்து உரைக்கப்பட்டும் எந்தவிதமான முன்னேற்றமும் ஏற்படவில்லை என்பது எங்களுக்கு வருத்தம் அளிக்கின்றது. மீள குடியேறிய மக்களுக்கான வீட்டுத் திட்டம் இன்னும் பொறுத்து வீடா கல்வீடா என்று பட்டிமட்டம் நடாத்துகின்றமையானது கண்டனத்துக்குரியது. இதனையும் அரசாங்கத்தின் ஒரு இழுத்தடிப்பு நடவடிக்கையாகவே பார்க்க முடிகின்றது. எமது மக்கள் தாங்கள் இழந்தவைகளில் ஒரு பகுதியே உங்களிடமிருந்து கேட்கிறார்களே தவிர உங்களிடம் ஜாசகம் கேட்கவில்லை. எமது பாரம்பரியம், கலாச்சாரம், நம்பிக்கைகள் ஆகியவற்றை பேணக்கூடிய கல்வீடுகளே எமது மக்களுக்கு தேவை. சர்வதேசத்தின் அழுத்தம் காரணமாக கடந்த அரசாங்கத்தால் உருவாக்கப்பட்ட நல்லிணக்க ஆணைக்குழுவின் பரிந்துரைக்கு அமைவாக நல்லிணக்கம் மற்றும் கலந்துரையாடல் அமைச்சு உருவாக்கப்பட்டது. அதன் தொடர்ச்சியாகவே இந்த அரசாங்கமும் அந்த அமைச்சின் பெயர் மாற்றத்துடன் பேணி வருகிறது. ஐக்கிய நாடுகள் சபையும் மேற்குலக நாடுகளையும் சமாளிக்கின்ற நடவடிக்கைகளில் இந்த அரசாங்கம் ஈடுபடுகின்றது. உண்மையான நல்லிணக்கத்தையும் சமாதானத்தையும் ஏற்படுத்த வேண்டுமானால் போர்க்குற்றங்கள், மனித உரிமை மீறல்கள் தொடர்பிலே உரிய முறையில் விசாரணை மேற்கொள்ளப்படுவதுடன் பொறுப்பு
கூறல்களுக்கான
சர்வதேச தரத்திலான பொறிமுறையினை வகுத்து செயற்படுவது அவசியம். ஆனால் நீங்கள் புதிதாக தெரிவு செய்யப்பட்ட அமெரிக்கா ஜனாதிபதிக்கு பொறுப்பு கூறல் விடயத்தில் கைவிடுமாறு கோரியுள்ளீர்கள். இதன் மூலம் கடந்த அரசாங்கம் பாதுகாப்பு தரப்பு குற்றமளித்திருக்கிறது என்பதை ஏற்றுக்கொண்டுள்ளீர்கள். பொறுப்பை தட்டி கழித்தல் என்பது எந்த விதத்திலும் பிரச்சினையை தீர்க்காது. இந்த அரசாங்கத்தை ஆட்சிக்கு கொண்டு வருவதிலே இன்றும் அதை காப்பாற்றும் வரை நாங்கள் நீங்கள் நம்பும்படியாக நடந்திருக்கின்றோம். பல்வேறு இழப்புகள், விமர்சனங்கள் இருந்த போதிலும் அரசாங்கத்தின் ஸ்திரத்தன்மையை காப்பாற்றுவதற்கும் அதனை அரசியல் தீர்வை நோக்கி முன்னகர்த்த வேண்டும் என்ற காரணத்துக்காகவே வரவு செலவு திட்டம் இரண்டாவது வாசிப்புக்கு எமது ஆதரவை வழங்கியிருந்தோம். பல்வேறு சந்தர்ப்பங்களில் நீங்கள் நம்பும் அளவுக்கு இந்த அரசாங்கத்துக்கு நாங்கள் ஆதரவை வழங்கினோம். ஆனால் நாங்கள் நடந்து கொண்ட அளவுக்கு நீங்கள் நடந்து கொள்ளவில்லை. சர்வதேச அழுத்தங்களிலிருந்து விடுபடுவதற்கான நடவடிக்கைகளை விடுத்து உண்மையான நல்லிணக்கத்தையும் நிரந்தரமான அமைதியையும் ஏற்படுத்தி அனைத்து சமூகத்தினரும் சகோதரத்தினரும் இணைந்து கைகோர்த்து வாழ்வதற்கு ஒரு நிரந்தரமான நாட்டை அபிவிருத்தி செய்வதற்கு வழிவகுப்பீர்களா? மேற்சொன்ன அனைத்து விடயங்கள் குறித்தும் இதுவரை எத்தகைய கலந்துரையாடல் நடத்தியிருக்கிறீர்கள், இதில் ஏதும் பிரயோசனமான பொருட்கள் கிடைத்திருக்கா என்பதை பற்றி கௌரவம் அவர்களிடமிருந்து எதிர்பார்க்கின்றோம். நன்றி.
தேங்க்யூ. மீலங்கட்ட கரு சனத் நிஷாந்த வந்தமா புதுமாடு மினித்து ஹாயக்க காலத்தினோ
මුලා සනල්ගල මන්ත්‍රීතුමනි කාලයෙන් කර දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිය පුද කරනවා. විශේෂයෙන්ම ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංදාන අමාත්‍යංශය, ඒ වගේම ආපදා කළමනාකරණ අමාත්‍යංශය වෙනුවෙන් කතා කරන්නට සුළු හෝ වෙලාවක් වෙනුවෙන් පිළිබඳව මම ඉතාමත් සතුටු වෙනවා. මා මුලින්ම පුත්තල්ම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු හැටියට ආපදා කළමනාකරණ කියන විෂයෙන් පටන් ගන්නට කැමතියි ගරු මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අපි දකින්නේ මෙම ආපදා කළමනාකරණ අමාත්‍යංශය, ආපදා කළමනාකරණ නිලධාරීන් අපි නිරන්තරයෙන් ආපදාවට ලක් වෙන ප්‍රදේශයක් වුණත් රටක් වුණත් යම් වෙලාවක ආපදාවට ලක් වෙච්ච වෙලාවකදී අපි ඒට පෙර සූදානමක් නැහැයි කියන කාරණය කනගාටුවෙන් වුණත් අපි කියන්නට ඕන. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කවල ගම් වතුර දාලා ජනතාව යට වෙලා ඒ අය හානියට පත් වෙලා ඒ අයට රජයේ පැත්තෙන් රාජ්‍ය නිලධාරීන්ගේ පැත්තෙන් කෑම බීම ලැබෙනකොට මම හිතන්නේ අපි ඒ මහජනතාව හැටියට මහජනතා නියෝජිතයින් හැටියට විශේෂයෙන්ම මරණාධාර සමිති, ග්‍රාම සංවර්ධන සමිති, සමිති සමාගම් හැටියට බැහැලා ඒ ගමේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරලා ඉවරයි. මගේ යෝජනාව වෙන්නේ ඉතාමත්ම කෙටි කාලෙක වුණත් මගේ කෙටි යෝජනාව වෙන්නේ මේ ආපදා කළමනාකරණ අමාත්‍යංශය හරහා නිරන්තරයෙන් ආපදාවට පත් වෙන එම ග්‍රාමවලදාරේ වසම්වල ප්‍රාදේශීය ඒකම් කොට්ටාෂවල ඒ සඳහා අවශ්‍ය කරන යාත්‍රා වගේ දේවල්, විශේෂයෙන්ම ගම් වතුර වගේ වෙලාවලදී පාවිච්චි කරන බෝට්ටුවක්, ඒකට අවශ්‍ය කරන එන්ජින්, ඒ ප්‍රදේශයේ තියෙනට ඕන. එහෙම නැත්නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉඳලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉඳලා මෙතනට එනකොට සමහර වෙලාවට පාර හරස් වෙලා වතුර දාලා එන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒවා අපි මුලින්ම ස්ථානගත කරලා තියෙනට ඕන. ඒ වගේම ඊළඟට අපට මුහුණ දෙන්න සිද්ධ වෙන තවත් කාරණයක් තමයි ඒ වෙලාවල් වලදී මේ ජනතාවට උයන් ඉසු පිසු ආහාර ලබා දීම සඳහා අවශ්‍ය කරන ඉවුම් පිහුම් කට්ටල, වලම් මුට්ටි කට්ටලයක් මේ අවදානම තියෙන ප්‍රදේශවල ග්‍රාම නිලධාරී කාර්යාලය තුල, එහෙම නැත්නම් ග්‍රාම ලේකම් කාර්යාලය තුල අඩුගානේ හාල් මිටියක් දෙසරට උයන්න පුළුවන් වළඳක් මුට්ටියක් තියලා තියන්න පුළුවන් නම් රුපියල් 10000ක් 15000ක් යයි රජයේකට රටකට මේක මහ ලොකු ගාණක් නෙමෙයි හැබැයි අර හදිස්සියක් වෙලා මේ පිටණි හොයනවා වගේ අවසානයේදී ජනතාව අපහසුතාවට පත් වුණාට පස්සේ රාජ්‍ය නිලධාරී මේවා සොයසොය ඉන්නව වෙනුවට අපි මෙව්වා ස්ථානගත කරලා තියන්න පුළුවන් නම් හොඳයි කියන කාරණය මතක් කරන්න ඕන. ඒ වගේම මේ තියෙන චක්‍රලේක යම්කිසි ලිහිල් කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැතිනම් සැමදාම ගාමල්දාරි මහත්තයර සිද්ධ වෙනවා. ගමේ ඉන්න ව්‍යාපාරිකයන්ට කතා කරලා හාල් සීනි පිටිපරිප්පු ටික හොයලා දීලා ජනතාවට කන්න දෙන්න රජයේ පැත්තෙන් අර කියන චක්‍රලේක නීතිත් එක්ක ගාමල්දාරි මහත්තයර එහෙම නැත්තම් රාජ්‍ය නිලධාරීන්ට මේ කටයුත්ත කරන්න පුළුවන් කමක් නැහැ. මෙතන මේක තමයි ආපදා කළමනාකරණය පිළිබඳව කතා කරන්න තියෙන ප්‍රධාන කාරණා ටික. මෙතනදී මේ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංවිධාන අමාත්‍යාංශය. මේ අමාත්‍යාංශයම ගත්තාම රාජ්‍ය නිලධාරී 50ක් නේ. මුළු රටේම නිලධාරී ප්‍රමාණය ඉතාමත්ම සීමිත ප්‍රමාණයක් ඉන්නේ. මම හිතන්නේ අපේ උපායිධාරී රැකියා කරන රැකියා ලැබිච්ච විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ කණ්ඩායම අතරින් අපිට පුළුවන් නම් ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙ එක නිලධාරියෙක් වෙන් කරගන්න.
ඔබතුමාට මිනිත්තු දෙකක් කාලය තියෙන තව.
ඒක අපි කළ යුතුව තියෙනවා. මම හිතන්නේ එහෙම කරන්නේ නැතුව නිලධාරි 25 30ක් තියාගෙන නම් මේ ජාතික ඒකාබද්ධතාවය කරන්න පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ රජයක් හැටියට රාජ්‍යයක් හැටියට මේ ආණ්ඩුව අද අපහසුතාවට පත් වෙලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණ වෙලාවේ, පසුගිය පාර්ලිමේන්තු මහමැතිවරණ වෙලාවේ මේ අය ජාතිවාදී පැතිරෙව්වා. එක පැත්තකින් දෙමළ මිනිස්සු සහ මුස්ලිම් මිනිස්සු ඒ ප්‍රදේශවල ජාතිවාදී පැතිරෙව වගේම අපේ සිංහල මිනිස්සු තවත් ප්‍රදේශයක ජාතිවාදී පැතිරෙව්වා. ඒ වගේම සමහර මැතිවරණවල ඡන්ද ගැනීම සඳහා මේ අය බොරු පොරොන්දු දුන්නා. මේ ජනතාව රැවැට්ටුවා. අද මේ වෙද්දි උතුරේ සහ නැගෙනහිර ජනතාව විශාල පීඩනයක ඉන්නවා. ඒ අයට දෙනවයි කියලා කියපු දේවල් විශාල ප්‍රමාණයක් දීලා නැහැ. හිතන්නේ මේක නෙමෙයි වෙන්නට ඕන. 13 වෙනි ආණ්ඩුකෝ ව්‍යවස්ථා සංශෝධනය මෙතන අපි රටක් හැටියට අපි කැමැත්තෙන් බාරගත් එකක් නෙමෙයි. මේ යුද්ධය අපි කැමති උනත් අකමැති උනත් රටේ ලක්ෂ ගණනක් මිනිස්සු මැරුණා. රටවල් දෙකක රාජ්‍ය නායකයෝ දෙන්නෙක් මැරුණා. අපේ රටේ ආර් ප්‍රේමදාස අතිගරු ජනාධිපතිතුමා වගේම එහා පැත්තෙන් ඉන්දියාවේ අගමැතිතුමත් මේ කාරණේ නිසාම මැරුණා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන් වෙනවා.
ඒ නිසා ගරු මූලස්ථානාරූප මන්ත්‍රීතුමනි තප්පර 30ක කාලයක් මම ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒ නිසා අපි දැන්වත් ශ්‍රී ලාංකීය ජාතිය හැටියට හිතන්නට ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට නැගිටින්නට අපි කල්පනා කරන්න ඕන. එහෙම නැත්නම් උතුරයි නැගෙනහිරයි එකහුව කරලා එක පළාතක් බලපත් කරන එක. එහෙම නැත්නම් මේ රට පළාත් අටකට කඩලා ඒ රට රටවල් අටක් බලපත් කරන එක මේකට උත්තරයක් නෙමෙයි කියන කාරණය කනගාටුවෙන් උනත් මතක් කරන්න ඕනයි කියන එක මතක් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතියි බුදු කරේ මම ඉහළයි ස්තුතියි.
බොහොම ස්තුතියි. මීළඟට ගරු ඩිලාන් පෙරේරා අමාත්‍යතුමා.
එයා ගමේ නේද?
මිනිතු 9 ඔබතුමාට තියෙන.
ගරු සභාපතිතුමනි අද මේ විවාදයේ පටන් ගන්නකොට මම කියන්න ඕනේ සනතිශාන්ත මන්තුමාට මන්තුමා ජාතික ඒකාබද්ධතාවයේ ප්‍රවර්ධනය සඳහා සෑම ලේකම් කොට්ටාසෙම දැන් නිලධාරියෙක් ඉන්නවා. ගරු චන්දිකා කුමාරතුමා මැතිනි ජනාධිපතිතුමේ කාලේ සාමනියාම කටිරය බඳවගෙන පස්සේ අය ඒ සඳහා පත් කළා තියෙනවා. ඉතින් සෑම ලේකම් කොට්ටාසෙකම පහේ 100ක් වගේ 80ක් විතර කොට්ටාසවල එහෙම කෙනෙක් දැන් ඒ සඳහා පත් කරලා ඉන්නවා. ඒක මතක් කරමින් මම ගුණපූර්ණයක් කළ චෝදනාවක් නෙමෙයි මතක් කරමින් සභාපතිතුමනි අද මේ විවාදයේ පුරාම අපි කතා කරා කරන ගණනාවක් සම්බන්ධයෙන්. අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම ස්වභාවිකව අපේ රටට අයත් වන ආපදා පිළිබඳවත් කතා කරන දිනේ ස්වභාවිකව නැතිව දේශපාලන වශයෙන් සහ සමාජයේ වශයෙන් අපේ රටට ඇති වෙලා තිබෙන විශාලතම ආපදාව වෙච්ච මේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ගෙනීමේ කාර්යය ගැන ඉතා විශිෂ්ට ගණයේ කතාවක් මේ පාර්ලිමේන්තුව තුළ කළා. ගරු සභාපතිතුමනි අද මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය දිහා බැලුවම නැවතවරක් අපිට පේනවා ගරු සභාපතිතුමනි අපි අවුරුදු ගාණක් තිස්සේ කරපු වර්ධම නැවත නැවතත් පුන පුනා කරන්න උත්සාහ කරන වග. අපි කවද්ද ජාතික ප්‍රශ්නයට දේශපාලන වශයෙන් විසඳුමක් ගෙනීම සඳහා ජාතික ඒකාබද්ධතාවය ඇති කිරීම සඳහා අවශ්‍යම වන විවස්ථාවක් සංශෝධනය කිරීම සහ විවස්ථාවක් අලුතෙන් නිර්මාණය කිරීම කියන කාරණයට අවංකව මැදිහත් වෙන්නේ. කවද අපි ඒකට අවංකව මැදිහත් වෙන්නේ? ඔබතුමයි මමයි එකට සම්දාන ආණ්ඩුව ඉන්න කාලේ අපි සම්දාන ආණ්ඩුව හැටියට ඒකට අවංකව මැදිහත් වෙන්නේ. අපි උපදේශක කාර්ක සභාවක් පත් කරනවා. ඒකට ඒකට එක්සත් ජාතික පක්ෂය එන්නේ නැහැ. අනෙක් අය එන්නේ නැහැ. එතකොට ඒ ඒ ඒ ඒ විසඳුම සම්දාන ආණ්ඩුව කියන හින්දා එයයි විරුද්ධ වෙනවා. අතික ජනාධිපතිතුමාද කිව්වා වගේ ඉතිහාස පුරාමත් එහෙම. බණ්ඩාරනායක මහත්මයා, ජලනායක මහත්මයා කිව්සුම කියන වෙලාවේ ඒකට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වෙනවා. හාමුදුරුවෝ ටික අවශ්‍යලා. ඊළඟට දලිසනායක මහත්තයයි ජලනායක මහත්මයා කිව්සුම වෙලාවේ අපි පෙළපාලි යනවා ඩඩ්ලිගේ බඩේ මසල වැඩේ කියලා පෙළපාලි ගිහිල්ලා අපි ඒකට විරුද්ධ වෙනවා. ඊට පස්සේ චන්දිකා කුමාරතුංග මැතිණිය කිව්සුම කියන වෙලාවේ මම මහින්දානන්ද ඇමතුමාලා එහෙම සුනාමි සහන මණ්ඩල යෝජනාව මෛත්‍රීපාල සිරිමැතිතුමා ගෙනකොට තුමා වට එක හිට ගන්නකොට ඒ මෙහා පැත්තේ හිටපු සියලු මන්ත්‍රීවරු ඇවිල්ලා මෛත්‍රීපාල සිරිමැතිතුමා වට කරගන්න. ඉතින් ඒ නිසා ඉතිහාසය පුරාම ඒ අය කියනකොට අපි බෑ කියනෝ, අපි කියනකොට උන් බෑ කියනෝ, අන්තිමේ බලනකොට මුළු රටම උන් බෑ කියනෝ, මුළු රටම තප්පුලන්. ඉතින් ඒ නිසා අද එහෙම නෙමෙයි. අද සියලුම දේශපාලන පක්ෂ එකතු වෙලා එක ව්‍යවස්ථා සභාවක ඉඳගෙන ඔබතුමාල වැනි උදවියත් ඒ ව්‍යවස්ථා සභාවෙම අනු කමිටුවල ඉඳගෙන ඒ වාර්තා සකස් කරලා සාකච්ඡා කරලා ඉවර වෙලා අපිට ඔක්කොම එකඟ වෙන්න පුළුවන් තැනකට මේ ව්‍යවස්ථාව නිර්මාණය කර ගැනීමේ පාර කැපිලා තියෙනවා. දැන් මේ පාර කැපෙන අවස්ථාවේදීම අපි තාම පාර කපලා පාරට බොරු දානවද, තාර දානවද, කාපට් දානවද තීන්දුව කළා නැහැ. හැබැයි දාන්න බොරුළුමයි කපන්න බොරුවල්වල්මයි කියලා නැවත වරක් තැන් තැන්වල ගිහිල්ලා ජාතිවාදී ආගම්වාදී අවශ්‍යමින් විවිධ කතා කියන ඔබතුමාට මට ඇහෙනවා. ඔබතුමාගේ සීයා අපේ ලංකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලක KB රත්නායක කතානායකතුමා, ඔය කතානායක පුටුවේ ඉන්නවා, මට මතක් වෙන ඔබතුමාව දැක්කා. 94 ගරු සභාපතිතුමනි ඔබතුමා වගේ මාත් පාර්ලිමේන්තු තරුණෙක්. ඔබතුමාගේ කතා සීයා එතුමා ඉස්කෝලේ ගිය හාට්ලි විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම ගෙන්නුවා පාර්ලිමේන්තුවේ දිවා භෝජනයකට. ඔබතුමාගේ සීයා ඉස්කෝලේ ගිය යාපනයේ හාට්ලි විද්‍යාලයට ගෙනල්ලා ඒ දිවා භෝජනේ අවසාන වෙලා ඒ හාට්ලි විද්‍යාලයේ දරුවන්ට ඔබතුමාගේ සීයා හොඳ කතාවක් කරා. කතාවක් කරලා ඔබතුමාගේ සීයා ඒ විද්‍යාලයේ ශිෂ්‍යයන්ගෙන් ඇහුවා, එයාට ගියාට කියනවා මම තමයි මීට අවුරුදු ගානක් ඉස්සෙල්ලා I was the cricket captain of Hartley College years and years ago. When I led the team out to the field, I looked back and all the other 10 players in the team were Sinhali, Tamils, and I was the captain as a Sinhalese. But at that time, Hartley College, even though the majority of students were Tamils, they decided that I should captain the team. කියලා හාට්ලි විද්‍යාලේ දරුවන් ඇහුවා, can that happen now? දැන් ඒක වෙන්න පුළුවන්ද හාට්ලි විද්‍යාලේ? අද හාට්ලි විද්‍යාලේ සිංහල මිනිහෙක් ක්‍රිකට් ටීම් එකේ නායකයා වුණොත් ඒගොල්ලෝ කියයි බෑ මෙහි බහුතරය දෙමළ කියලා. ඒ වගේම සිංහල බලත්වලත් දෙමළ කෙනෙක්ට යම් එයාගේ තියෙන සුසුසුකම් දක්ෂකම් අනුව යම් තැනක් කරමු දැන් දැන් එයා සුළු ජාතිය කියලා කියයි. හැබැයි සභාපතිතුමනි මුත්තයා මුල්ලිදරන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගහලා විකට් ගන්න අපි අපුඩි ගන්න ක්‍රිකට් පිටිය ඇතුලේ එළියට ආපු ගමන් දෙමළට මුකුත් දෙන්න එපයි කියලා කෑ ගහන. ඇතුලේ ලංකාවට වැඩ කරනකම් ලංකාවට ගෞරවය ගේනකම් දෙමළ මිනිහා හොදයි. එළියට ගියාම එයාට දෙන්න බෑ. ඒ නිසා ඔබතුමා මූලාසන ඉන්න වෙලාවට මම කතා කියන මම ආඩම්බර වෙනවා. KB රත්නායක වෙන්න ඒ කතානායකවරු හාට්ලි විද්‍යාලයෙන් ලැබුව අධ්‍යාපනය හරහා තමයි ලංකාව පුරාම ජාතිවාදී නොවන ආගම්වාදී නොවන ජාතිවාදී රට නොවන ආගම්වාදී රට නොවන වර්ගවාදී රට නොවන දේශපාලනයක් කරලා එතුමා මිය යන අවස්ථාවේ සිංහල දෙමළ මුස්ලිම් කාගේ ගෞරවාදීන පාත්‍ර වෙමින් මිය ගියේ. ගරු සේමසිංහ සභාපතිතුමනි කවද්ද ඔබට යම් දිනක මේ රටේ මේ කතානායක ඔබතුමාත් ඉඳගන්න දවසක් තිබුණොත් කවද්ද ඔබතුමාට ඔබතුමා ඉගෙනගත්ත පාසලක දරුවෝ ගෙනල්ලා ජාතිවාදයෙන් ආගම්වාදයෙන් වර්ගවාදයෙන් තොරව මේ රටේ ඉස්සරහට යන ඉතිහාසයක් මට පාසල් යන කාලේ තිබුණ නැති වුණාට මගේ 100ට පාසල් කාලේ යන කාලේ තිබු ඉතිහාසය මම දේශපාලනය කරන කාලේ මට ගේන්න දායක වෙන්න පුළුවන් කියලා කියන්න පුළුවන් කවදාද? එදාට නේද ඔබතුමා KB රත්නායකගේ නියම මුණුබුරා වෙන්නේ. එදාට නේද ඔබත් මමත් පාර්ලිමේන්තුවේ වූ සෑම මිනි මිනිස්සෙක්ගේම ශිෂ්‍යත්වය ප්‍රතම් අපි ඉෂ්ට කළාවෙන්. ඒ නිසා දර මන්ත්‍රීතුමනි අද තියන්නේ ආගම්වාදය, ජාතිවාදය, වර්ගවාදය, ප්‍රදේශවාදය පතුරවන දේශපාලනයට නැවතීමේ ලකුණු තියන්න. ඒ වැඩේ උතුරේ දෙමළ මිනිහා කරත්, නැගෙනහිර පළාතේ හෝ වෙනත් පළාතක මුස්ලිම් මිනිහා කරත්, අපේ පළාතේ සිංහල මිනිහා කරත් අපි සියලු දෙනා එකතු වෙලා ඒක නැවතීමේ ලකුණු තියන්න ඕනේ.
ඒ නිසා ඔබතුමාට මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
ඒ නිසා කරු සභාපතිතුමනි, ජාතික ඒකාබද්ධතාවය පිළිබඳව කතා කරන අපි සියලු ජාතීන් ආගම් එකට එකට කව කරනවා කියලා මහ ලොකුවට මේ පාර්ලිමේන්තුව ඇතුලේ උදේ ඉඳලා හවස වෙනකම් බෙරිහන් දෙන අපි කොයි වෙලාවක හරි හිතනවද අවංකවම අපි අපේ දේශපාලන පක්ෂ කණ්ණාඩි පැත්තකට දාලා, අපේ ආගම් ජාතිය කියන කණ්ණාඩි පැත්තකට දාලා, දේශපාලන බලය ලබා ගන්නවායි කියන කාරණේ පැත්තකට දාලා අවංකවම මේ වෙනුවෙන් පෙනී ඉන්නවද කවුද හිතනවද? හිතන්නේ නැහැ. මගේ දේශපාලන ජීවිතේ මුළු ජීවිත කාලය පුරාම ජාතික ඒකාබද්ධතාවය සහ ජාතික ප්‍රශ්නේ වෙනුවෙන් මගේ දේශපාලනය පවා කැප කරපු කෙනෙක් හැටියට මේ රටේ යුද්ධ උන්මාදයෙන් මුළු රටම කෑ ගහන වෙලාවක මම කොළඹ නගරයේ සමපාගමෙන් ඉන්නේ. ඒ වෙලාවේ මේ ආණ්ඩුව ඇතුලෙන් සමපාගමට මම විතරයි. ඒ වෙලාවේ මට සිංහල කොටියා කියලා කියපු අය අද රත්මන් ආණ්ඩුව ඇමතිවරු වෙලා ඉන්නවා, එක්සත් ජාතික පක්ෂයනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනුත්. හැබැයි මම මගේ මුළු ජීවිත කාලය පුරාම මේ පාර්ලිමේන්තුව තුළ මේ රටේ වර්ගවාදය, ජාතිවාදයට එරෙහිව අපි සියෝජන එකතු වෙන්න ඕනේ කියලා කතා කරපු මිනිහෙක්. ඒ කරුප් කියපු මට මේ ළඟදී අන්දක පත්තරයක තියෙනවා, හිටපු ජනාධිපතිතුමා සුදුළුම් ව්‍යාපාරය තවලම් වැඩසටහන අපි යාපනයේ පුස්තකාලයේ ගිනි තියලා ඒක හදන්නට එකතු කරපු මේ ව්‍යාපාරය පිළිබඳව එතුමා කියලා තිබුණා ඒ ව්‍යාපාරයත් වැරදි කියලා. මම දන්න විදිහට එතුමා ඒක කියන්නේ අවංකවම නෙමෙයි. නමුත් එතුමා හිතනවා සමහර වෙලාවට නැවත ආගම්වාදය, ජාතිවාදය, ප්‍රදේශවාදය වල ඉස්මතු කරලා බලය කියන කාරණේ විවාලන්න පුළුවන් කියලා. ඒ නිසා කරු මුලාසන සභාපතිතුමනි, අපි මමමයි ඉන්නේ මගේ 30 වෙනි අවුරුද්දට කිට්ටු කළ දේශපාලනය තුළ. ඔබතුමාලාගේ પરම්පරාවට තමයි අනාගතයේ අයිති වෙන්නේ මොන පක්ෂයේ හිටියත්. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තුළ අද අතිගරු ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයක් හැටියට මේ වැය ශීර්ෂය තුළ ජනාධිපතිතුමා කරපු කතාවත් අපි ආදර්ශයට අරගෙන හෙට ඉඳලවත් මේ පාර්ලිමේන්තුව තුළ අපි සියලු දෙනා එකතු වෙලා අපිට ලැබිච්ච අන්තිම බස් එකේ නගිමු. සියලු දෙනාගේම අදහස් එකතු කරගෙන ව්‍යවස්ථාව වෙනස් කරගන්න පුළුවන් නම් ඒ ව්‍යවස්ථාව වෙනස තුළ බලයේ බෙදීම පදනම් කරගත්ත ඒ දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ ප්‍රශ්නයටත් විසඳුමක් හොයන්නට අපි එකතු වෙමු. ඒ එකතු වෙන එකතු වීම සඳහා බලය ඕනද නැද්ද කියන කාරණා පැත්තකට දාලා
අවසාන කරනවා.
අනාගතයේ බාරගන්න දරුවන්ට, මේ රටේ උපදින්න දරුවන්ට, මේ රටේ ශ්‍රී ලාංකිකයන් හැටියට ජීවත් වෙන්නට අද අපි පාර කපමු. මේක අන්තිම බස් එක කරු සභාපතිතුමනි. යෝජනා කරන අලුත් මැතිවරණ ක්‍රමයේ තුලවත් ආයි පාර 3-2ක් ලැබෙන්නේ නැක එක පක්ෂයකටවත්. ඒ නිසා 3-2ක බලයක් විතරක් නෙමෙයි මුළු පාර්ලිමේන්තුවේ 3-3ම සම්පූර්ණ බලය සහිතව අපි 19 වෙනි සංශෝධනයේ සම්මත එකතු වුණා වගේ
අපි ඒක අවසන් කරන්න මතුවා.
ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයක් කරා දෙන්න පුරුවන් උපරිම බලතල මේ ව්‍යවස්ථාව හරහාම ඒ දෙමළ භාෂාව කතා කරන ජනතාවට, ඒ වගේම මේ රටේ
අසාධාරණ
ජනතාව ලබා දෙනට කටයුතු කරමින් යෝජනා කරමින් මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කරමුතුමා. මීළඟට ගරු කනක හේරත් මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
විනාඩි 5.
මිනිත්තු 5යි.
ගරු සභාපතිතුමනි, අද ඉතාමත් වැදගත් අමාත්‍යංශ කීපයක වැර්ශීෂය විවාදයට ගන්න අවස්ථාවේ මගේ මේ කෙටි කාලය තුලදී විශේෂයෙන්ම ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පිළිබඳව වචන කීපයක් මේ සභාවට යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ අපේ ගරු අමාත්‍යතුමා මේ ස්ථානයේ ඉන්න නිසා මම සන්තෝෂ වෙනවා. පසුගිය කාලේ අපේ අරණායක නායාමයේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ වචන කතා කරන්න. ඉතින් පසුගිය කාලේ මේ සිද්ධිය වෙලා අද වෙනකොට මාස 8ක පමණ කාලයක් වෙනවා. ඉතින් ගරු අමාත්‍යතුමනි, මේ මාස 7ක කාලය තුලදී නොයෙකුත් ගැටලු වලට මේ ජනතාවද මුහුණ දීලා තියෙනවා. ඒක එක පැත්තකින් තමන්ගේ කියලා නිවසක් සාදාගන්න බැරි වුණ එක පැත්තකින්, අනිත් පැත්තෙන් මේ తాවකාලිකව මේ ජනතාව ජීවත් වෙන කූඩාරම් තුලදී ඒගොල්ලන්ට එදිනෙදා ගැටලු වලට මුහුණ දෙන්න තියෙනවා. විශේෂයෙන්ම පසුගිය දිනවල පසුගිය මාසයේ අධික වර්ෂාව නිසා ඒ ජනතාවට නැවතත් ඒ කූඩාරම් වල ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණ නැහැ. නැවතත් පන්සල් වලට එමත් නැත්නම් පාසල් වලට తాවකාලිකව යවන්න සිදු වුණා. ඊළඟට දවල් වරු ඒ කූඩාරම් මාසේ ඉඳ හරි මමාරුයි. ඊළඟට නොයෙකුත් සමාජ ගැටලු ඇති වෙලා තියෙනවා. සෞඛ්‍ය ගැටලු ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ කූඩාරම් වල මේ ජනතාව ජීවත් වෙලා පුරුදු නැහැ. දරුවන් ජීවත් වෙලා පුරුදු නැහැ.
රුපියල් 100 අපමත්වා.
ඒ මේකට අපි මේ ප්‍රශ්න පිළිගන්නවා. විශේෂයෙන්ම දැනට ඉඩම් සියල්ලම අඳුනගෙන ඉවරයි. ඒ වගේම ඉඩම් මිලදී ගන්න අයට අපි ලක්ෂ 4 බැගින් ලබා දෙන්න මුදල් ලැබලා ඉවරයි. නමුත් නිවාස සෑදීම් පිළිබඳ අඩුපාඩුවක් තියෙනවා. අපි ඒක ඉක්මනින් විසඳීමට බලාපොරොත්තු වෙනවා. මම පිළිගන්නවා ඔබතුමා
කියනවා. මට අර කෙටි කාලයක් තියෙන නිසා මම කියන්නේ මේ ගරු ඇමතුමා දැන් ඇත්තටම ඔබතුමා දන්නවා ඒ තියෙන ගැටලු ටික. අපි කියන්නේ මේ ගැටලු වලට මූල දීලා ඉන්න ජනතාව දැන් මාස 6ක් මේ රජයේ දිහා බලාගෙන ඉන්නවා. ඊළඟට මේ ප්‍රදේශයේ තියෙන සියලුම පාසල් වල ක්‍රීඩා පිටි වල තමයි මේ කූඩාරම් වල මේ හදලා තියෙන්නේ. ඉතින් සියලුම ක්‍රීඩා කරන්න අපිට දරුවන්ට අවස්ථාවක් නැහැ පාසල් වල. පාසල් 10ක පමණ ඒ ක්‍රීඩා කරන්න එක පැත්තකින් අවස්ථාවක් නැහැ. ඒ නිසා අපි මහිතන්නේ ඔබ සියලුම දෙනා මේ රජයේ නායකයන් විපක්ෂයේ නායකයන් එදා ඒ වියසෙන වුණ අවස්ථාවේ අරණායක ප්‍රදේශයට ඇවිල්ලා ඔබ සියලු දෙනා ඒ ප්‍රදේශය සංචාරය කරා නොයෙකුත් පොරොන්දු දුන්නා. ඊළඟට අපේ නිවාස ඇමතුමා ඇවිල්ලා කිව්වා ජනතාව ඒකරාශි කරලා ඒ සිරිපුර ප්‍රදේශයේ ජනතාවට එන්න කියලා කිව්වා. සිරිපුර සුරපුරයක් කරලා තමා නවතින්නේ. ඒ සඳහා නිවාස අමාත්‍යාංශයෙන් නිවාස වැඩපිළිවෙලක් ආරම්භ කරනවා කියලා තිබුණා. නමුත් කිසිම නිවාස වැඩපිළිවෙලක් අද වෙනකන් ආරම්භ කළා නැහැ. ඒක එදා අපි එතුමාගෙන් ඇහුවාම ඔබතුමාට ඒ බෝලේ පාස් කරා ඔබතුමා තමයි ඒ පිළිබඳව වග කියන්න ඕනේ කියලා.
ගරු මන්තුමා ඔබතුමාට මිනිත්තුවක් කාලයක් තියෙනවා.
මෙතුමා විනාඩියක් ඉඳලා කාලය ගත්තා. ඉතින් කෙසේ වෙතත් ගරු අමාත්‍යතුමා කියන්න ඕනේ කාරණේ අපි දැනට නිවාස අදාගෙන යන අපේ රයිනෝ ආයතනයේ ඩයලොග් ආයතනයේ අපේ ස්තුතිය පුද කරනවා. ඊළඟට මටත් අවස්ථාවක් ලැබුණා අපි කුඩා විදිහට විපක්ෂයේ ඉඳලා අපිට එක නිවාසක් හදන්න මයිපාල හේරත් ජනසහන පදනමෙන්. ඒ සඳහා අපිට දායකත්වය මට ලබා දුන්න ත්‍රිත්ව විද්‍යාලයේ 95 වර්ෂයේ ඒ සියලු දෙනාටමත් මගේ ස්තුතිය පුද කරනවා. ඉතින් කෙසේ වෙතත් ගරු අමාත්‍යතුමා මෙතන තව කාලයක් මේගොල්ලන්ට ඉන්න බෑ. මේ ලබා දීලා තියෙන ඉඩමට ජල යෝජනා ක්‍රමයක් නැහැ. නිවාස දැන් හදාගෙන යනවා. රයිනෝ ආයතනයෙන් හදලා තියෙන නිවාස අවසන් වෙලා තියෙනවා. නමුත් පදිංචි කරන්න බෑ. ඒ ප්‍රදේශයේ ජල යෝජනා ක්‍රමයක් නැහැ. ජලය නැහැ. ඒ නිසා මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද මම බැලුවා මේ අයවැය ලේකනේ කිසිම තැනක කෑගල්ල දිස්ත්‍රික්කයේ
මන්තුමා අවසන් කරන්න
කිසිම දෙයක් කියලා නැහැ. ඒ නිසා මම හිතන්නේ ඔබතුමා දක්ෂ අමාත්‍යවරයෙක් හැටියට මේ පිළිබඳව හොයලා බලලා මීට වඩා හොයලා බලලා කටයුතු කරන්න ඕනේ. මොකද මේ
අවසාන ගන්නතුමා
යන පිළිවෙලට රජය පොරොන්දු දීලා ඒ ඉෂ්ට කරන්නේ නැති ආකාරයටම මේ ජනතාව අතරමං කරන්න එපා, අසරණ කරන්න.
අවසාන ගන්නතුමා
අද ඒ ජනතාව තබලෙන් ලිපට වැටලා තියෙන නිසා මම හිතන්නේ මේ කෙටි කාලය තුලදී ඔබ තුමාගේ අවධානය යොමු කරන්න තියෙන එකම දෙයයි මේ පිළිබඳව හොඳින් කටයුතු කරන්න කියලා ඉල්ලීම කරමින් මගේ මේ කෙටි කතාව අවසන් කරනවා.
භවිෂ්‍යයේ ඊළඟට ගරු දුනේෂ් ගංකන්ද අමාත්‍යතුමා ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක් තියෙනවා.
මුලාසනය ඔබ වන ගරු මන්ත්‍රීතුමනි, අද දින මේ අදාළ වැසියෂේ මට පැවරෙන අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා හැටියට අද දිනේ සිට උදේ සිට අදහස් ප්‍රකාශ කරපු බොහෝ අවස්ථාවල මම හිතන්නේ අපේ ගරු අමාත්‍යතුමා දත්තයන් පැහැදිලිව ප්‍රකාශ කළා මීට පෙර. ඊට පසුත් මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම විවේචනාත්මකව අදහස් දැරුවා. ඒ මන්ත්‍රීවරුන්ට විවේචනාත්මක අදහස් දරන්න අයිතිය තියෙනවා. මොකද වර්තමාන රජයක මොනාහරි අඩුලුහුඩුකම් හොයමින් අදහස් ප්‍රකාශ කිරීම සාමාන්‍ය සම්ප්‍රදායක්. ඒ කොහොම නමුත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමති විශේෂයෙන්ම අදාළ අමාත්‍යංශ පිළිවෙල හිතවනකොට පසුගිය දශක කිහිපයක දත්ත හා තොරතුරු විශ්ලේෂණය කර බලනකොට අපිට තහවුරු වෙනවා දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවිය හැකි ආපදා බලපෑම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගිහින් තියෙනවා කියන එක අපි කවුරුත් දන්නවා. ඒ වගේම මේ බලපෑම් අවම කර ගැනීම තුළින් ජීවිත හා දේපොළ ආරක්ෂා කර ගැනීම වර්තමානයේ අපට ඇති ප්‍රබලම අභියෝගයයි. මේ අභියෝග ජය ගැනීම සඳහා විධිමත් සැලසුම්කරණයක් මගින් ආපදා කළමනාකරණ මෙහෙවීම ඉතා වැදගත්. ඒ සඳහා අවශ්‍ය අරමුදල් මෙවර අයවැයෙන් අපිට වෙන් කරලා දීලා තියෙනවා රුපියල් මිලියන 4611ක්. ඒ පිළිබඳව මගේ කෘතඥතාවය මම පළ කරන්න කැමති. ඒ වගේම තමයි විශේෂයෙන්ම 2004 සුනාමිය විවසනයෙන් පස්සේ දරුණුතම ආපදා තත්ත්වයන් පසුගිය දශකය තුළ ඇති වූයේ ගං වතුර හා නායෑම් හේතුවෙන් කියන එක අපි කවුරුත් දන්නවා. නමුත් මේ වර්ෂයේ මැයි මාසයේ ඇති වූ ගං වතුර හා නායෑම් නිසා ජීවිත හා දේපළවලට විශාල හානියක් සිද්ධ වුණා අපි කවුරුත් දන්නවා. ඒ වගේම පවුල් 144,387ක් අවතැන් වුණා. මේ තත්ත්වයෙන් ඇති වූයේ දේශගුණික විපර්යාසයන් ඇති වූ බලපෑම් නිසා කියන එක අපි කවුරුත් දන්නවා. ඒ වගේම ඒ නිසා ආපදා අවදානම් අවම කර ගැනීමට විශේෂයෙන්ම අපි පාවිච්චි කරන වචනය disaster risk reduction කියන ක්‍රියාදාමය පිළිබඳව අප රටේ පමණක් නෙවෙයි ලෝකයේම අද මේ දැවෙන ප්‍රශ්නයට මුහුණ දෙමින් තියෙනවා කියන එක අද ලෝක ප්‍රජාව විතරක් නෙමෙයි අද රටක ජනාධිපතිවරයෙකුට විශේෂම පරිසරය හා සම්බන්ධව විශේෂම ශ්‍රී ලංකාවේ පරිසරය සම්බන්ධව වගකීම දරන අපේ අතිගරු ජනාධිපතිතුමත් මේ රටේ දැවෙන ප්‍රශ්නය ඉදිරි අනාගතය වෙනුවෙන් අපි බාර ගන්න ඕන මූලික වගකීමක් කියන එක අපි කවුරුත් තේරුම් අරගෙන තිනවා මේ සතවර්ෂයේ. ඒ අනුව විවිධ සම්මුති වලට අපි එළඹිලා තියෙනවා. සෙන්දායි ෆ්‍රේම්වර්ක් කියන ක්‍රියාදාමය 2015 සහ 2030 දක්වා දේශගුණික විපර්යාස පිළිබඳව පැරිස් ගිවිසුම හා ගෝලීය උණුසුම් අවම කිරීම සඳහා දේශීය තීරණය කරන ලද දායකත්වය එයට අදහස් ප්‍රකාශ කරන්නේ intended nationally determined contribution කියන ඒ සඳහා වූ උපාය මාර්ගික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම. එවාගෙම 2020 සහ 2030 වැනි දිගුකාලීන සැලසුම් ගෝලීය මෙන්ම කලාපීය වශයෙන් ඇති කරගෙන තියෙනවා අපි. එවාගෙම ඉදිරි වර්ෂවලදී මේ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා අපි. දැනටමත් සෙන්දායි රාමුව සම්මුතිය අදාළව ජාතික සැලැස්ම විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් UNISDR ආයතනය වෙත අපි යොමු කරලා තියෙනවා. එවාගෙම විශේෂයෙන්ම ප්‍රශ්නාත් ආපදා අවශ්‍යතා තක්සේරු පෝස්ට් ඩිසාස්ටර් නීඩ් ඇසෙස්මන්ට් කියන ක්ෂේත්‍ර 9ක් හා උපක්ෂේත්‍ර 4ක් පිළිබඳව අවධානය යොමු කරමින් අන්තර්ජාතිකව පිළිගන්නා ලද ක්‍රමවේදයන් භාවිතයෙන් සිදු කරනවා අපි. මෙම වාර්තාව අනුව බිලියන 105ක් හා ඌනතා හානි රුපියල් මිලියන 18ක් හා රුපියල් බිලියන 87ක් ලෙස තක්සේරු කරගෙන තියෙනවා. ඒ අතර රුපියල් බිලියන 95ක් අංශයටද එවාගෙම රුපියල් බිලියන 10ක් රාජ්‍ය අංශයටද ලබා දෙනවා. මේ හානි තත්ත්වයට පත්
කරගෙන ඕඩර් ප්ලීස් ගරු නියෝජක කතාන්තුම මූලාශ්‍රයෙන්
මම මතක් කරන්නට කැමති විශේෂයෙන්ම පහුගිය අවස්ථාවේ දැන් මේ අපේ කතික මන්ත්‍රීවරු කීප දෙනෙක් අදහස් ප්‍රකාශ කරා මෙන්න මේ ආකාරයට පරිසරය හා විරල සංරක්ෂණය පිළිබඳව අපේ අමාත්‍යාංශයට පොඩි චෝදනාවක් එල්ල කරා. ඒ චෝදනාව පිළිබඳව මතක් කරන්නට ඕනේ මේ අමාත්‍යාංශයේ සියලුම ක්‍රියාදාමයන් ආපදා කිව්වහම අපිට අදාළ නොවන ශේෂ්ත්‍රයනුත් තියෙනවා. විශේෂයෙන්ම පාරිසරික අමාත්‍යාංශය තියෙන්නේ පරිසර අමාත්‍යාංශය යටතේ. එවාගෙම වෙරළ සංරක්ෂණ කටයුතු පිළිබඳව වගකීම් දරන්නේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව. එවාගෙම මේ වගේ ආයතන ඒ අදාළ ආයතනත් සමග අපි විශේෂයෙන්ම අපේ මැදිහත් වීම සහ අපේ උපදෙස් සහ අපේ දායකත්වය ලබා දෙනවා පාරිසරික සහ වෙරළ සංරක්ෂණ කටයුතු පිළිබඳව. ඒතර මේ අමාත්‍යාංශයට අපේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට මේ කාර්යභාරය නතු වෙන්නේ නැහැ. ඒ කොහොම නමුත් අපේ දායකත්වයේ උපරිම විදිහින් අපි ලබා දෙනවා. ඒ වගේම ඕලුවිල් වරාය පිළිබඳ වරාය ගැන කතා කරනවා විශේෂම වරාය අධිකාරිය සහ වෙරළ සංරක්ෂණ කටයුතු පිළිබඳව තියෙන වගකීම් දරන ආයතන හරහා තමයි ඒවල කටයුතු දරන්නේ. ඉතින් කොහොම නමුත් අපි මේ වගකීම් වලින් අතහොද ගන්නව නෙමෙයි විශේෂයෙන්ම අපි ඒවලට අපේ උපරිම දායකත්වය අමාත්‍යාංශ 21කට වගේ ඍජු මැදිහත් වීමකින් අපේ දායකත්වය ලබා දෙන අවස්ථා තියෙනවා. ඒ වගේම මේ කතික මන්ත්‍රීතුමන්ලා මතක් කරා අලිවැට පිළිබඳව බොහෝ ප්‍රදේශ මගේ දිස්ත්‍රික්කයේ තියෙන රත්නපුර දිස්ත්‍රික්කයේ අලිවැට පිළිබඳව අලිවැටවල් කැඩිලා තියෙන ප්‍රදේශවල ගම් වදින අලින් ඒ ආපදා තත්ත්වයන් පිළිබඳව ඍජු ඇඟිල්ලක් දික් කරන අවස්ථාවල් තියෙනවා අපිට. ඒ කොහොම නමුත් මම ප්‍රකාශ කරන්න කැමති මේ අලිවැටන් සම්බන්ධව විශේෂයෙන්ම අපි වනජීවී සහ තිරසාර සංවර්ධන අමාත්‍යාංශය භාරව තියෙන සබ්ජෙක්ට් එකක් වගකීමක්. හැබැයි අපි ඒ අමාත්‍යාංශයත් සමග විශේෂයෙන්ම ජාත්‍යන්තර සංවිධානවලින් අපිට ලැබෙන ආධාර ඒවා හරියාකාරව අපි චැනල් කළා. ඒ වනජීවි අමාත්‍යාංශය හරහා කටයුතු කිරීමේදී අපේ දායකත්වය ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. ඒ වගේම අපේ අන්තිම කතික මන්ත්‍රීතුමා අරණායක පිළිබඳව කතා කරා. ඒ වගේම අපේ ගරු ඇමතිතුමා ඒ විශේෂයෙන්ම ඉඩම් පිළිබඳව තියෙන ප්‍රමාදය ගැන මෙතන පැහැදිලි ප්‍රකාශයක් කරා. ඒ ඇරෙන්න මම හිතන්නේ අමාත්‍යාංශයේ සියලුම මුදල් මෙවර අයවැයෙන් අපි වෙන් කරලා තියෙනවා. විශේෂයෙන් මම මතක් කරන්නට ඕනේ ශාලාව පිළිබඳව අපේ ගරු ඇමතිතුමාත් පැහැදිලිව දත්තයන් ප්‍රයෝජනට අරගෙන ප්‍රකාශ කරා. මේ රජය මැදිහත් වෙලා රජයේ වගකීම උපරිම විදිහෙන් දරලා තියෙන ආකාරය ප්‍රකාශ කරත් ඉන් පසු අපේ මන්ත්‍රීවරු කීප දෙනෙක් කරපු ප්‍රකාශයන් මත මම නැවතත් කැමති ශාලා පිළිබඳව මේ ප්‍රගතිය සහ කටයුතු අපි අමාත්‍යාංශයක් හැටියට කරලා තියෙන කටයුතු ටික නැවතත් පැහැදිලි කරන්න. විශේෂයෙන්ම ශාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සඳහා අනුමත ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 1596යි. මේ වන විට සහන සැලසීම සඳහා ලබා දී ඇති මුළු ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 1001යි. එයින් තක්සේරු වටිනාකම ලක්ෂ 10ට වැඩි නිවාස 148ක් සඳහා රුපියල් මිලියන 589.8ක් ලබා දීලා තියෙනවා මේ වෙනකොට. තක්සේරු වටිනාකම ලක්ෂ 10ට අඩු නිවාස 1712ක් සඳහා රුපියල් මිලියන 121ක් ලබා දීලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම නිවාස 1860ක් සඳහා රුපියල් මිලියන 710ක් ලබා දීලා තියෙනවා මේ වෙනකොට. ඒ වගේම මේවා ක්‍රියාත්මක වෙනකොට අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ක්‍රමානුකූලව මේ කටයුතු අපි අධීක්ෂණය කරගෙන යනවා. යම් යම් ප්‍රමාද දෝෂයන් තියෙනවා නම් ඒවා මම හිතනවා මේ සභාවට අයිතිය තියෙනවා විවේචනය කරන්න. හැබැයි රජයක් හැටියට අපි පැහැදිලි වගකීමක් අරගෙන විශේෂයෙන්ම අපේ වගකීම නොපිරිහෙලා මේ පවතින කාල සීමාවේ ස්වභාවික සහ ස්වභාවික නොවන ආපදාවලදී අපි මැදිහත් වෙලා කරන වගකීම අපි රජයක් හැටියට ඒ වගකීම බාර අරගෙන කටයුතු කරනවා. ඒ වගේම පූර්ණ හානි වූ වාසස්ථානයන්ට නුසුදුසු ලෙස නිවාස හානි වූවන්ට රුපියල් 50,000ක් දීමනාවක් සඳහා රුපියල් මිලියන 72.2ක් අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම ප්‍රතිපාදන නිකුත් කරන ප්‍රතිලාභීන් ගණන මම සභාගත කරනවා මෙතන විශේෂයෙන්ම කාලය අවම නිසා. ඒ වගේම මේ ශාලාව ප්‍රදේශයේ මේ ආපදාවන් වලට ලක් වෙච්ච නිවාස හිමියන්ට ස්වයං රැකියා හා ත්‍රීරෝද රථ හිමියන් සඳහා රුපියල් 10,000ක දීමනාවක් දීලා තියෙනවා. ඒ වගේම ප්‍රතිලාභීන් 315කට රුපියල් මිලියන 3.5ක් ලබා දීලා තියෙනවා. යුද හමුදාව විසින් සිදු කරන ලද අලුත් වැඩියා කටයුතු සඳහා නිවාස 1031ක් රුපියල් මිලියන 48ක් ලබා දීලා තියෙනවා. ඉතින් ශාලා පිළිබඳ තවත් තියෙන වාර්තා බොහොමයක් තියෙනවා, මට සභාගත කරන්නට පුළුවන්. ඒ වගේම අනිත් කාරණේ තමයි විශේෂයෙන්ම මම සතුටටපත් වෙනවා අපේ අමාත්‍යාංශයේ මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අදාළව අමාත්‍යාංශ හා අදාළ අමාත්‍යාංශ හා ආයතන සහයෝගය අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනටමත් ඒ ලබා දෙන සහයෝගය පිළිබඳව අනිත් අමාත්‍යංශවලට මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ කටයුතු මෙහෙයවීමෙන් මෙහෙයවීමින් අපට මග පෙන්වන
මගේ
අමාත්‍ය ආපදා කළමනාකරණ ගරු අමාත්‍යතුමාටත් ඒ වගේම අමාත්‍යංශයේ කටයුතු වලට විශේෂයෙන්ම විශේෂ ශක්තියක් ලබා දෙන අපේ අමාත්‍යංශයේ ලේකම්තුමාටත් ඒ වගේම අතිරේක ලේකම්වරු අධ්‍යක්ෂක ජෙනරාල්වරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටම මගේ ස්තුතිය පුද කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.
දයි පාරක් සභාවස්ථාවේදී ශීර්ෂාංක 107 106 පාරක් සභාව එකඟද? ශීර්ෂාංක 304 ශීර්ෂාංක 157 ශීර්ෂාංක 236 ශීර්ෂාංක 165 පාර්ලිමේන්තුව යළි රැස්වේ. ශීර්ෂ අංක 106 304 157 236 සහ 165 කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙන. සභාව කල් තැබීම
අලිමට ඇජන්ටිල් 9:30 AM tomorrow morning.
පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, I would like to move this resolution to pay for this parliament to pay its highest respect to one of the world's most respected and honored leaders who have passed away, Comrade Fidel Castro, former president and leader of Cuba. Sri Lanka Parliament pays its deepest sympathies on the demise of the exemplary leader, commander in chief of the Cuban Revolution, Comrade Fidel Castro. Comrade Fidel Castro, from the day he had stormed the Moncada barracks to the day when he retired from position of active leadership, stood as one of the greatest examples to the oppressed people of the world. The victorious revolution that he bravely led in Cuba inspired Cuba and all continents across the world as he liberated his country and built a socialist Cuba. For over 50 years as president of Cuba, he led Cuba to great new achievements and was an international champion for the cause of the sovereignty, independence of nations. Comrade Fidel, as he was called, his leadership overthrew the regime of dictator Batista and restored to the people with dignity and sovereignty of the motherland. From the victory of Playa Giron, he continuously stood up against the bullying of the imperialist allies. From the day he and his comrades landed by way of the Granma, the soil of the Cuba, to the day the Cuban Revolution was victorious, it was exemplary dedication and leadership of Comrade Fidel that brought the victory of the revolution. His leadership also inspired Cuban professionals as volunteers to serve people in Africa, Asia, Latin America to help people achieve better standards of living, as Cuba had already attained very high standards in many areas of its economy. Sri Lanka will always remember how Cuban doctors were sent to our aid and served our people during most difficult times of our history, and the support given by Cuba in all international flow events where Sri Lanka was supported by Cuba. Comrade Fidel gave exemplary leadership to Cuba to battle and defeat imperialism. Is undoubtedly a historical, brave leadership given to an entire world. His memories will always continue to truly inspire a whole new generation to carry forward victories of the Cuban Revolution across the globe. His inspiring words spoken on the Cuban Revolution, Comrade Fidel Castro on the eve of the 50th anniversary of the attack on Moncada barracks, those words will always continue to reverberate throughout the human history. Honorable Speaker, I would like to quote, "History has proved that nothing could defeat our people in its noble endeavors, and that the weapons are no more powerful than ideas. We are today, as nothing could be preventing that, from the proletariat spirits of a country built over centuries, with the blood and the sweat of slaves and workers, the deepest yearning for freedom and justice that our national hero demanded would flow with extinguishable strength and justice that will live on like an eternal flame. We, together with the people of Sri Lanka, join in solidarity with the heroic people of Cuba, government of Cuba, parliament of Cuba, in paying our deepest homage and an eternal salute to the founder of the Cuban Revolution, the exemplary leader, Comrade Fidel Castro, who inspired all continents of our world. Mame Yojana Karaming, Sveshta Cubanu, Nayaka Fidel Castro Metidage, Viove Vasara Panasak, Cuban Viplaven Pasu, Jagrane Kirimin Pasu, Cubave Samajavadi Raja Gudanaga, Nava Samajak Bihikote, E. Vagame, Tamange Mitra, Janata Aragalian, Sialata Saktiha, Nayakati Dun, Etumate, Me Avastavedi, Ape. තම ගෞරවය මේ පාර්ලිමේන්තුව වෙනුවෙන් පිදිය යුතු යන යෝජනාව ඉදිරිපත් කරනවා ශ්‍රී ලංකාවේ දිගටම මිත්‍ර සහයෝගය දුන් රාජනායක කුෆිදල් කැස්ට්‍රෝ මැතිතුමා නොමැදිනු සමුළුවේ නායක හැටියට ඉටු කළ කාර්යභාරයන්ද ජගත් ලෝයට මිනිස් සමාජයක උරුමකම් කිව හැකි ජයග්‍රහණ සඳහා දේශයන්ගේ මායිම් නොතකා ගමන් කළ ඒ ශක්තිමත් පණිවිඩය ඔහු අපි සදාකාලික සිහි වටනේ බව යලිත් අපි සටහන් කරමු. ස්තුතියි.
එම යෝජනාව ස්ථිර කිරීම සඳහා ගරු සුසිල් ප්‍රේමජාතමැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා. අරු දිනේෂ් කුමාරදන මැතිතුමන් එතුමා මේ සභාවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු හැටියටත් එවැගේම ශ්‍රී ලංකා කියුබානු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා හැටියටත් එතුමා අද අභා ප්‍රාප්ත කියුබානු නායක ෆිඩෙල් කාස්ට්‍රෝ මැතිතුමන්ගේ අභාවේ වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවට අද මේ ශෝක යෝජනාව ගෙනීම ගැන ප්‍රථමයෙන්ම මම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා හැටියට එම යෝජනාව මම ස්ථිර කරන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 1926 අගෝස්තු 13 වෙනිදා කියුබාවේ බයිරන් නුවරදී උපත ලැබූ ෆිඩෙල් කාස්ට්‍රෝ මැතිතුමන් 1945 දී හවානා විශ්වවිද්‍යාලයේ නීති ශිෂ්‍යෙක් හැටියට කටයුතු කළා. එතුමන් 1952 දී මැතිවරණයට ඉදිරිපත් වුණා. නමුත් මැතිවරණය බැටිස්ටා පාලනය විසින් අවලංගු කරනු ලැබුවා. එනිසා එතුමා තෝරගත්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ක්‍රියාත්මක නොවුණු නිසා ඒ වන විට මාක්ස් ලෙනින් වාදය සහ අනිත් පැත්තෙන් සෝවිත් සමාජවාදී සමූහාණ්ඩුවේ ප්‍රමුඛ සමාජවාදී කඳවුරේ ලැබූ ආභාෂයත් සමග එතුමා විප්ලවකාරී මගකට එළඹුණා. 1953 ජූලි 26 වෙනිදා මොන්කාඩෝ හම්දා බැරක්කේට ප්‍රහාර එල්ල කළත් ඒ එතරම් සාර්ථකුනේ නැහැ. එනිසා නඩු විභාගයේ අවසානයේ එතුමන්ට අවුරුදු 15ක සිර දඬුවමක් නියම වුණා. නමුත් අවුරුදු 2කට පස්සේ ඒ නිදහස් වෙලා එතුමා ආජෙන්ටිනාවේ වෛද්‍යවරයෙක් හැට වගේම මාක්ස්වාදී විප්ලවවාදියෙක් හැට හිටපු එනස් චේ ගුවේරා සමග එකතු වෙලා එයින් ලැබපු ආභාෂයත් ඒ මිත්‍රත්වයත් එක්ක විප්ලවකාරී 82ක් සමග නැවත කියුබාවට එන අවස්ථාවේදී එතුමන්ලා ගමන් ගත්ත යාත්‍රාවට බැටිස්ටාගේ ගුවන් ප්‍රහාර එල්ල වුණා. වාසනාවකට වගේ එතුමන් චේ ගුවේරා ඇතුළු 12 දෙනෙක් පමණක් එයින් බේරිලා කියුබාවට ඇවිල්ලා කඳුකර ප්‍රදේශවලට ගිහිල්ලා ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක් තුල ජනතාව ඒකරාශි කරගනිමින් ඇවිල්ලා තමයි නැවත 1959 කියුබානු විප්ලවයට මුලපිරුවේ. ඒ ප්‍රතිඵලයක් හැට 1959 ජනවාරි මාසේ පළවෙනිදා කියුබානු විප්ලවය ජයග්‍රහණය කළා. එදා ඒ විප්ලවකාරී ආණ්ඩුව පත් කරගෙන එතුමා කියුබානු රජයේ හමුදාවේ ආඥාපති හැට කටයුතු කළා. එදා තවත් නායකෙක් හැට කටයුතු කරපු එවාගේ විශාල ගරුත්වයක් තිබෙන කියුබාවේ ජෝසි මාටින් අග්‍රාමාත්‍යවරයා හැට කටයුතු කළා. මාස 2කට පමණ පස්සේ නැවත වතාවක් ෆිඩෙල් කාස්ට්‍රෝ මැතිතුමන්ට අගමැති ධුරයේ හිමි වෙලා එතුමා ආරම්භ කළා විශාල ප්‍රතිසංස්කරණ රාශියක්. ධනවතුන් සතුව තිබූ කර්මාන්ත, එවාගේම විශාල වතු ජනතාව සතු කළා. සමාජවාදී වැඩපිළිවෙලකට ගියා පමණක් නෙවෙයි, එදා ඇමරිකාවෙන් දුන්න තෙල්පිරි පහදුව පවා ප්‍රතික්ෂේප කළා. සමාජවාදී කඳවුරේ සෝවිත් සමාජවාදී සමූහ ආණ්ඩුවෙන් තෙල් ලබා ගැනීම සඳහා එතුමා කටයුතු කළා. පාසල් 10,000කට වැඩි ප්‍රමාණයක් ඇති කළා. අධ්‍යාපන ප්‍රමුඛස්ථානය දුන්න නිසා මේ වන විට කියුබාවේ සාක්ෂරතාවය 98%ක් වෙනවා. ඒ වගේම සෑම උපත් 1000කටම ලදරු මරණ සංඛ්‍යාව 1.1 දක්වා අඩු කරලා තියෙනවා. ලෝකයේ රටවල් අතරින් ජනගහණයට අනුපාතිකව වෛද්‍යවරුන් සිටින වැඩිම රට කියුබාව. එපමණක් නෙමෙයි, එතුමාගේ නායකත්ව යටතේ 1976 කියුබාව සමාජවාදී සමූහ ආණ්ඩුවක් බවට පත් වුණා. එවැගේම නොබැඳි ව්‍යාපාරයේ ප්‍රමුඛෙක් වුණා විතරක් නෙවෙයි, එතුමා 1976 ලංකාවේ පැවතුණු නොබැඳි රාජ්‍ය නායක සමුළුවට එතුමා පැමුණා. මට එදා පාසල් ශිෂ්‍යෙක් හැට අද වගේ මතකයි. එතුමාගේ ඒ වගේම තම කඩවසම් පෙනුම මට මතක් වෙනවා. අපේ වාසුදේව නානායක්කර මැතිතුමත් 1970 පාර්ලිමේන්තුවට ආපු කාලේ. ඒ වගේ තම උත්තුංග දේහධාරි පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක්. ඒ විදිහට එතුමා ඒ නායකත්වය දුන්න පවිතරක් නෙවෙයි, ලතින් අමනුකන් රටවල්වල, අප්‍රිකානු රටවල්වල, එවැගේම ආසියානු රටවල්වල සමාජවාදී වැඩසටහන් සඳහා සමාජවාදී කඳවුර ශක්තිමත් කිරීම සඳහා එතුමා නිරන්තරයෙන්ම කැපවෙලා කටයුතු කළා විතරක් නෙවෙයි, එවැගේම එතුමා යුද හදාර දීමට පවා ඉදිරිපත් වුණා. එදා ඇංගොලාවේ සටනේදී සෙබළුන් දහස් ගණනක් යවලා ඇංගොලාවේ ඒ සටන ශක්තිමත් කිරීම සඳහා ජනතාව වෙනුවෙන් එතුමා සහයෝගය දුන්නා. එතුමා විශාල කරදරයක් බවට පත් වුණා අධිරාජ්‍යවාදීන්ට මේ ලැතින් අමරිකාන් රටක් හැටියට. එනිසා එතුමාගේ සහයෝගය ලැබුණ වෙනිසුලා වැනි රටවල් වලට තා මිත්‍ර සම්බන්ධතාවයක් ඇති කරගත්තා. වෙනිසුලාවේ සමාජවාදී වැඩපිළිවෙල සඳහා එතුමා විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ විතරක් නෙවෙයි, නව විද්‍යාත්මක හා තාක්ෂණය සඳහා ඩොලර් බිලියනයක් වෙන් කළා එතුමාගේ නායකත්වය යටතේ. ආරම්භ කරපු පර්යේෂණ වැඩසටහන තුලින් ජීව තාක්ෂණය, බයෝටෙක්, කියන ක්ෂේත්‍රය තුල අද ලෝකයේ ප්‍රමුඛම පෙළේ රටක් බවට පත් වෙලා තිනවා. විතරක් නෙමෙයි එක කලාපයක් තිනවා බයෝසෙන් කියලා හිටක්. ඒක සම්පූර්ණයෙන්ම කරන්නේ ඒ ෆැක්ටරිස් වල ප්ලාන්ට්ස් වල වැක්සීන් එන්නත් ලෝකයට බෙදහැරීම සඳහා නිෂ්පාදනය කිරීම සිදු වෙන හැබැයි අවසනාවකට වගේ ඒ රටේ සොයාගත් විද්‍යාඥයන් සොයාගත් ඊටම වටිනා ඖෂධ හද රෝග සඳහා පිළිකා රෝගය සඳහා ඒක දියවැඩියාව සඳහා ඒක ජාත්‍යන්තර වශයෙන් අලෙවි කිරීම සඳහා සම්බාධක පැනවිලා තිබුණා. අද ඒ නිසා තමයි ඒ ඖෂධ ලෝකයේ වෙඳපොළට එන්නේ නැත්තේ. විශේෂයෙන්ම ලං කැන්සර් පෙනහළු පිළිකා සඳහා ගෝනුස්සාගේ විෂ වලින් වෙනම් එකකින් හදපු එන්නත මම හිතන්නේ ඉතාම සාර්ථකව පරීක්ෂණ වලින් ඔප්පු කරලා තිනවා සාර්ථක ප්‍රතිකර්මයක් බව පිළිකා රෝගය සඳහා. ඒ වගේම එතුමා ඒ ගෙන ගිය වැඩපිළිවෙල තුල මම මට අවස්ථාව ලැබුණා පළවෙනි වතාවට කියුබාවට යන්න 1997 12 වෙනි ලෝක තරුණ සම්මේලනයේ පැවතිච්ච අවස්ථාවේදී විමලරත්නයන් මතක ඇති එදා මම මහැමතිවරයා හැට තමයි ඒකට සහභාගී වුණේ. ඊට පස්සේ තව අවස්ථා දෙකකදී තුනකදී මට යන්න ලැබුණා. මම අවසාන වතාවට දැන්ට මාසිකට පමණ ගිහිල්ලා විද්‍යා තාක්ෂණ අමාත්‍යංශයත් සමග ඇමතිතුමියත් සමග දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගිතාවය සඳහා අපි ගිවිසුම් අස්සම් කළා. පරණ ගිවිසුම අලුත් කළා, ගිවිසුම් අස්සම් කළා. විශේෂයෙන්ම ජීව තාක්ෂණය සඳහා රටවල් දෙකේ විද්‍යාඥයින් හුමාරු කර ගැනීමත් තාක්ෂණයේ හුමාරු කර ගැනීමත් ඒකාබද්ධ පරීක්ෂණ පැවැත්වීම සඳහාත් අපිට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම අපි දුටුවා ඒ පසුගිය කාලය තුල විශාල දියුණුවක් මේ ක්ෂේත්‍රය තුල කියුබාව අත්පත් කරගෙන තිබෙනවා. ඉතින් කොයිතරම් බලගත් රාජ්‍යයන් අධිරාජ්‍යවාදීන් හැටියට ආසන්නයේ සිටියත් දූපත් රාජ්‍යයක් හැට ලංකාව වගේම මෙහා සමාන දේශෝනික තත්ත්වයන් තිබෙන එම රටේ ජනතාව ඉතාම ප්‍රියමනාපයි. ඒ වගේම සුහදශීලී කතා කරන භාෂාව ස්පැනිෂ් භාෂාව වුණාට මම හිතන්නේ ඉතාම සරල දිවිපැවැත්මක් තිබෙන ජනතාවක් හැට. ඒ වගේම ඉතාම ඇල්මක් ඒ අයගේ ඒ අභාප්‍රාප්ත ෆිදෙල් කස්ට්‍රෝ නායකතුමාට කියුබාව ජනතාව තුළ තිබෙන බව අපි මේ සංචාරවලදී අපිට පැහැදිලි වුණා. ඒ වගේම නොබෙදි ජාතීන්ගේ සමුලුව ශක්තිමත් කිරීම සඳහාත් ඒ පිළිවෙත ඉදිරියට ගෙන යාම සඳහාත් විශාල කාර්යභාරයක් ඉටු කරපු නායකයෙක් හැටියටත් ඒ වගේම ශ්‍රී ලංකාවට ජිනීවාහිදී ජාත්‍යන්තර සමුළුවලදී යුනෙස්කෝ සංවිධානයේ මම විධායක සභාව නියෝජනය කරන අවස්ථාවේදී ඒ සඳහා තරගයට ඉදිරිපත් වුණාම කියුබාව සහ ආසන්න රටවල සියලු දෙනාගේම සහයෝගය එදා අපිට එතුමන්ල ලබා දුන්නා ඒ යුනෙස්කෝ එකේ විධායක සභාවේ ඒ අවස්ථාව ලබා ගැනීම සඳහා. ඒ නිසා ඒ වගේම දෙරට අතර 1959 දී ආරම්භ කරපු රාජතාන්ත්‍රික සම්බන්ධතාවය ශක්තිමත් කරමින් ඉදිරියට යන්න අවකාශ ලැබුණා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී අපේ යුතුකමක් වෙනවා අපේ ඉතාම මිත්‍ර රාජ්‍යයක් ඇට දහස් හැතම දහස් ගණනක් ඈතින් හිටියත් කියුබානු රජයේ ඒ මිත්‍රත්වය රඳා පවතුනේ ඒ ආරම්භ කළේ අභාප්‍රාප්ත ෆිදෙල් කස්ට්‍රෝ නායකතුමන් නිසායි. ඒ නිසා අපේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා කියුබානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමේ ශෝකයත් එවාගෙම අපගේ ශෝකයත් මේ අවස්ථාවේදී කියුබානු ජනතාවටත් උත්තරීතර මණ්ඩලයටත් ජනාධිපති රාහුල් කස්ට්‍රෝ මැතිතුමන්ටත් මේ අවස්ථාවේදී පුද කරමින් එතුමාගෙට ලබා දෙන්න පුළුවන් උපරිම ගෞරවය මේ අවස්ථාවේදී ලබා දෙන බව සඳහන් කරමින් මාගේ වචන ස්වල්පය අවසන්
කරනවා. Order please. At the time that we passed the resolution at the adjournment on behalf of the former president of Cuba, President Fidel Castro, we have the presence of Her Excellency Joana Elena Ramos Rodriguez, representing country of Cuba at the Speaker's Gallery. We are honored to have you, ma'am. I would like to invite now the next speaker, Honorable Sampand.
Thank you, Mr. Deputy Speaker. I consider it a privilege to be able to say a few words about the great leader, Fidel Castro, the former Prime Minister and President of Cuba. Fidel Castro's rise to prominence began in the early 1950s when he commenced his political struggle against then-General Batista. He was imprisoned for his rebellious actions against the regime and later fled the country and was in exile. Even in exile, Fidel Castro never gave up his vision and the plans that he had for Cuba. In 1956, he returned to Cuba and continued the freedom struggle. In 1959, the revolutionary leader was able to become the Prime Minister of Cuba, and he continued to give leadership to Cuba as Prime Minister till 1976, when he became President, and continued as President till 2008. His return to Cuba and continuous struggle epitomized the commitment and the vision he had for his country. There was many significant achievements in the history of the Cuban people during the tenure of President Fidel Castro. His regime was able to open 10,000 new schools and increase the literacy rate in Cuba to 98%. Cubans today enjoy a universal health system, a system that has helped decrease infant mortality to 11 deaths in 1,000. Another great achievement of his regime was that he was able to stamp out racism from Cuba and bring the different people together. Fidel Castro also had a special concern for the poorest in society, and he was committed fully to uplifting their standards of living. Fidel Castro never failed to attract attention on the global scene. The former Cuban president played a key role in the non-aligned movement and served as its chair between 1979 and 82. His speech during the Havana Declaration in 1979, when he was elected as chair of the non-aligned movement, will be remembered forever by non-aligned movement countries for his articulation of the role of the non-aligned movement. Fidel Castro, sir, was renowned for never failing to address the disparity between the world's rich and the poor, whether it be at the UN Assembly or at any other forum. The points he made in his speeches are still very relevant even to our country. The comparison he made between socialism and Marxism in his speeches are truly noteworthy. Fidel Castro was always an outspoken leader. This made him a leader who stood by his convictions. In addition, the late Cuban president was an example not only for his role in Cuba's freedom struggle, but also for the role he played in uniting the country. During his governance, he was able to unite the people of different races who inhabited Cuba. It is not a secret, sir, that Fidel Castro was a close ally of Sri Lanka. He worked very closely with late President G.R. Jayawardene and continued to stand by and support Sri Lanka throughout the years. On that note, we can all agree that Sri Lanka has lost a good friend and supporter. The world has lost one of its most courageous and charismatic leaders. I join all the others in this house in paying tribute to him and expressing our deepest sympathies to the government and people of Cuba. Thank you, sir.